ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම මේ ඩිජිටල්කරණය ගැන දැන් මට පෙර කතා කරපු අපේ මන්ත්‍රීතුමාත් මේ මුදල් වෙන් කිරීම ගැන කතා කරා. මුදල් නම් වෙන් කළා තියෙනවා. හැබැයි ඉතින් වැඩ කරනවද කියන එක තමයි ගරු සභාපතිතුමිය ප්‍රශ්නෙකට තියෙන්නේ. මුදල් වෙන් වෙනවා. ජනාධිපතිතුමත් මෙතන කියනවා. හැබැයි ඉතින් ප්‍රායෝගිකව බිම් මට්ටමේ කොතරම් දුරට මේක සාර්ථක වෙලාද නැද්ද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක් අහන්න වෙනවා. දැන් තාක්ෂණයේ බාර අමාත්‍යවරයා නැහැ මෙතන. අර හර්ෂණ සිල්වමැතිතුමන් ටෙන්ඩරයක් ගැන කතා කරා විතරයි එතුමා ගියා. මම ටෙන්ඩරේ කොහොමද වෙනස් කරේ කියලා ඇහුවම. හැබැයි ඉතින් පහුගිය අයවැයෙන් වෙන් වෙච්ච මුදල් වලින් කොච්චර වියදම් කරාද කියන ප්‍රශ්නයක් අපිට ඔබතුමන් ආසලෙන් අහන්න වෙනවා ඩිජිටල් අමාත්‍යංශයෙන්. පහුගිය අයවැයෙන් වෙන් කරපු මුදල් වලින් කතරම් ප්‍රමාණයක් මේ රටේ ඩිජිටල් ආර්ථිකයට රාජ්‍ය සේවය ඩිජිටලයිස් කරන්න, සිටිසන් සර්විස් නැත්නම් ජනතා සේවාවන් ඩිජිටලයිස් කරන්න කොතරම් ප්‍රමාණයක් ආයෝජනය කරාද කියන ප්‍රශ්නය අපි ඔබතුමාලට අහන්න ඔබතුමාලගෙන් අහන්න වෙනවා. වැඩපිළිවෙල ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද ওই වැඩපිළිවෙලම තමයි අපිත් පටන් ගත්තේ. ආණ්ඩු වෙනස් වෙනවා, දෙක මේක නතර වුණා. නතර කරපු තැනින් පටන් ගන්නවා, දැන් ආය යනවා. හැබැයි මේක ප්‍රායෝගිකව බිම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔබතුමාල වක්කීම බාරගත යුතුයි. මොකද මේක මේ අලුත් දෙයක් නෙවෙයි. හිඳයි වැඩපිළිවෙල ගැන මම කතා කරන්නේ නැහැ. හැබැයි දැන් ජනාධිපතිතුමාව පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනෝ නම් ගරු සභාපතිතුමිය ටෙලිෆෝන් කනුවර අපේ ගම්වල කියන කණු කියලා කුළුණු 100ක් ගහගන්න සල්ලි වෙන් කරාම 30යි හදාගන්න පුළුවන් කියලා. ඉතින් එතනින් එහාට ඔබතුමුන් නාසල් ටෙලිෆෝන් කුළුණක් ගහගන්න බැරි නම් එතනින් එහාට ඉතින් මේ ආණ්ඩුවේ ක්‍රියාවලිය පිළිබඳව, ක්‍රියාදාම වැඩපිළිවෙල පිළිබඳව අපි අමුතුවෙන් මේ ඩිජිටල්කරණය පිළිබඳව කතා කරලා වැඩක් නැහැ. එහෙනම් අපි බලාගෙන ඉන්නවා ඔබතුමාලා අවංකව මේක කරනවද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන්. ධීවර කර්මාන්තේ සම්බන්ධයෙන්. දැන් ජනාධිපතිතුමා මැතිවරණ කාලේ කිව්වා මුළු රට වටේ මුහුද තියෙනවා, මම මුහුදෙන් ආර්ථිකය ගොඩ දානවා කිව්වා, IMF ෆෝන් නැහැ කිව්වා. මේ මුහුදෙන් ආර්ථිකය අපි ගොඩ දානවා, අපිට IMF එක ඕනෙත් නැහැ කියලා තමයි ජනාධිපතිතුමා ඡන්දේ කාලේ කිව්වේ. මේ හැම කෙලම බලයට ආවා. ඇවිල්ලා දැන් IMF එකක් දෙක ඉන්නවා. ඒක හරි. හැබැයි ජනහ සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා වාර්තාවලට අනුව ගිය අවුරුද්දේ මිරිදිය ධීවර කර්මාන්තයේ 34%කින් කඩාගෙන වැටිලා. මිරිදිය ධීවර කර්මාන්තය. ඒ වගේම කරදිය ධීවර කර්මාන්තයේ 105%කින් කඩාගෙන වැටිලා. අද වෙනකොට ඔබතුමුන්නාසලා වැව් වලට මාළු පැටව දාන්නේ නැහැ. වැව් ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා කුෂිකරණ මතිවරයා කියනවා. ඒ ධීවර සමිතිය එක කොහොම ගණන් දෙනවා තියනවාද කියන්නේ අපි දන්නේ නැහැ. අනිත් පැත්තෙන් මිරිදිය කර්මාන්තයේ සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙන තැනට අද පත් වෙමින් පවතිනවා. ඔබ තාක්ෂණය ගැන කතා කරනවා. දැන් ලෝකෙම මාරු වෙනවා ඇක්වාකල්චර් වලට. ඇක්වාකල්චර් වලට මාරු වෙනවා ෆිෂ් ෆාමින් වලට. අපේ මිරිදිය මත්ස්‍ය වගාව හා සමානව තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච කාරණයක්. 90 ගණන් වල ඇක්වාකල්චර් එක 120ක් ලෝක ආර්ථිකයේ තිබ්බේ, අද 150ක් ආර්ථිකයේ බඩ පත් වෙගෙන යනවා. අපි තාම 105කට අඩුවෙන් ඉන්නේ. හැබැයි ඔබ මුදල් වෙන් කරනවා. මම දැක්ක ගිය පාර ආවේ ඉස්ස වගාවට ඔබ මිලියන 200ක් වෙන් කරා. හැබැයි මිලියන 200න් කොච්චර ප්‍රමාණයක් ආයෝජනය කරාද කියන ප්‍රශ්නය අපිට ඔබ තමුන් ආසලෙන් අහන්න වෙනවා. අපිට දැනගන්න තියෙන විදිහට මේ මිලියන 200 මේ විදිහටම තියෙනවා නේ, අල්ලලවත් නැහැ. මේ 200 මේ විදිහටම තියෙනවා. දැන් ඔබ මේ ජාතික ආර්ථිකය ගැන කතා කරන ධීවර කර්මාන්තය. මොකද ජනාධිපතිතුමා මුළු රටම කොට දාන්න ගියේ මුහුදේ. ඔන්න මහ මුහුදෙන් රටම කොට දාලා IMF එකත් යවලා ආර්ථිකය හදන්න ආපු ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ කරවල ලංකාවට ගෙනීම වැඩි වෙලා තියෙනවා මෙට්‍රික් ටොන් 4461කින්. කරවල මේ ගම්වල කුඩා ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ව්‍යාපාර කුඩා මධ්‍යපරිම ව්‍යාපාර නියලන කර්මාන්තයක්. මේ ලංකාවට ගෙන්වන ප්‍රමාණය ආනායනේ වැඩි වෙලා තියෙනවා මෙට්‍රික් ටොන් 461කින්. උම්බල කඩ මෙට්‍රික් ටොන් 383කින් වැඩි වෙලා තියෙනවා කරු සභාපතිතුමිය. මේ මහ මුහුදෙන් රට ගොඩ දහන්න ඇවිල්ලා කරවල දැන් වැඩිපුර පිටින් ගේන්න වෙලා. උඹල කඩ වැඩිපුර පිටින් ගේන වෙලාව ඔබ තමුන්නාස්සලාගේ වැඩ පිළිවෙල ඇතුලේ. අනිත් පැත්තෙන් අපි අපනයනය ගැන කතා කරමු. මේ ආර්ථිකයේ ඩොලර් රුපියන ක්‍රමවේදයක් අනුව දැන් ඔබ තමුන්නාස්සලා බලයට ආවේ මේ මහ මුහුදෙන් රට කොට දාන්න පුළුවන් අපිට වෙන කවුරුත් උන්නේ නැහැ කියලානේ. දැන් ඉස්ස වගාව මෙට්‍රික් ටොන් 427ක් පහුගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ අඩුයි. එක්ස්පෝර්ට් ඉන්කම් එක්ස්පෝර්ට් කරපු ප්‍රමාණය. ඒ වගේම දැන් කකුලුව මෙට්‍රික් ටන් 1133ක් අඩු වෙලා තියෙනවා ජනහ සංඛ්‍යාලේකන වාර්තාවලට අනුව පහුගිය අවුරුද්දට සාපේක්ෂව. අර ටූනමාලු 2021 මෙට්‍රික් ටන් 9936ක් ලංකාවෙන් පිට යවලා තියෙනවා ටූනා. හැබැයි 2025 4700යි. අඩු වෙලා. දැන් ඔබතුමාලා මහමුහුදෙන් ආදායම කෝටි 800ක් අඩු වෙලා තියෙනවා. මේ මහමුහුදෙන් රට ගොඩ දාන්න ආපු අය. මහමුහුදෙන් රට ගොඩ දාලා සමස්ත ආර්ථිකයේම ගොඩනගන්න පුළුවන් කියලා ඔබ තමුන්නාසේ ඒ කාලේ කිව්වා. ගෞරව සභාපතිතුමනි මේ රටේ ජනගහණයෙන් 18%ක් දීවර කර්මාන්තෙන් යැපෙන්නේ. ඒකෙන් 85%ක් මුහුදු කරේ ජීවත් වෙන්නේ. 18%ක් දීවර කර්මාන්තේ. පවුල් වලින් ගත්තොත් සංඛ්‍යාවක් විදිහට ගත්තත් පුද්ගලයෝ 120%කට වැඩි ප්‍රමාණයක් දීවර ක්ෂේත්‍රයෙන් යැපෙනවා. එදා අපි දීවර නිවාස යෝජනා ක්‍රම පටන් ගත්තා වරායවල් ටික ඇදුවා. ඉලක්කයන් දුන්නා. දීවරයට සහන ටික දුන්නා. තෙල් සහන වේලාවට දුන්නා. දීවරයාගේ ජීවන තත්ත්වය උසස් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කෙරුවා. ඒ තුල එක පැත්තකින් දීවරයාගේ දරුවන්ට අධ්‍යාපනය හදන්න සාගර විශ්වවිද්‍යාලය හැදුවා. තව පැත්තකින් දීවරයාගේ නිවාස යෝජනා ක්‍රම ටික ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවා. අද මේ සියල්ලමත් නොකරන අතරේ දීවර ක්ෂේත්‍රය පිළිබඳවත් විශාල ගැටලුවකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දීවර කර්මාන්තයේ දිනෙන් දින කඩාගෙන වැටෙනවා. දැන් මම දැක්ක ජනාධිපතිතුමා කියනවා සැටලයිට් ක්‍රමයක් අඳුනවල දෙනවා. දැන් කල්නුත් කිව්වා සැටලයිට් වලින් හොයලා මාළු අල්ලන්න පුළුවන් විදිහට හදලා දෙනවා කියලා අමුතුමා නේද? හැබැයි තාම කරනවා. දැන් අපිට දැනගන්න තියෙනවා සමාගම් කීපිකුත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔබතුමාල ඒවා බාර අරගෙන නැහැ. මම දන්නේ හේතුව මොකද්ද කියලා ඔබතුමාල තමයි දන්නේ. ඔබතුමාල ඒවා බාර අරගෙනත් නැහැ. ලෝකයේ අනිත් රටවල් වල මේ තාක්ෂණය පාවිච්චි වෙනවා. මේ අලුත් දෙයක් නෙවෙයි. තවත් පැත්තකින් ඔබ තමුන්නාසෙලා මේ කර්මාන්තය ආරක්ෂා කරනවා වගේම ඊළඟ පරම්පරාවට මේ දැනුම දීලා ලෝකයේ එක්ක බද්ධ වෙච්ච අලුත් පරම්පරාවේ දීවර තරුණයෙක් හදන්න අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවද? නැහැ. මොකද පැහැදිලිවම මේ රටේ නොඑක් ක්ෂේත්‍රයන් ආරක්ෂා කරන්න ඔබට උමනාවක් නැහැ. ඔබේ මානසිකත්වය පිටින් යනලා කන්න දෙන එක ලාභයි. ලංකාවේ කර්මාන්තකරුවා ආරක්ෂා කරන්නට වඩා සුළු දීවර කර්මාන්ත නිලයන අයටත් එහෙමයි. බෞද්ධ යාත්‍රා වගේම සුළු දීවර කර්මාන්ත නිලයන අයටත් අසීමිත ගැටලුවට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා. ඔබ ඒවට අහුම්කම් දෙනවද? ඒක හැබැයි අපි දකිනවා දීවර සමිති දේශපාලනීකරණය කරන්න ඔබ කටයුතු කරනවා. ඔබ විශ්වාස කරනවා නිලධාරීන්ව බය කරගෙන ඔබේ නිලධාරීන් පත් කරගෙන ඔබේ දේශපාලන න්‍යාය පත්‍රයේ දීවර කමිටු ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි ඔබේ දේශපාලන න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක වීම ඔබේ දේශපාලන කාරණයක්. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔබේ දේශපාලන න්‍යාය පත්‍රයේ මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනකොට දීවරයට මොකද්ද වෙන්නේ? දීවරයාගේ ජීවන තත්ත්වය උසස් කරන්න ඔබ කටයුතු කරනවා නම් ඒකට අපිට හිත හදා ගන්න හරි පුළුවන්. අඩු ගානේ ආදායම වැඩි කරන්න ඔබ තමුන්නාසෙලා කටයුතු කරනවා නම් ඒක න අපිට හිත හදා ගන්නත් පුළුවන්. හැබැයි මේ දෙකම වෙන්නේ නැතිකොට කර්මාන්තයක් විදිහට දිනෙන් දින කඩාගෙන වැටෙනවා නම් ඒ කර්මාන්තේ කඩාගෙන වැටීම රැක ගන්න ඔබට උමනාවක් නැත්නම් ඔබ පත් කරපු ඇමතිවරයාට උමනාවක් නැත්නම් ආණ්ඩුවට උමනාවක් නැත්නම් ගරු සභාපතිතුමිය ඒ තුල මෙරටේ 120%කට වැඩි පුරවැසියන් සංඛ්‍යාවකට ඍජු හා වක්‍රව ඒ කාරණේ බලපාන. අද නොරොච්චොල්ලේ දීවරංගේ ගැටලුවක් තියෙනවා. මම දන්නේ නැහැ ඔබතුමාලගේ අමාත්‍යතුමා ගිහලා සාකච්ඡා කරාද කියලා. මාදල් හිමියන්ගේ දීවර මාදල් දීවරංගේ ගැටලුවක් තියෙනවා. අපි දන්නේ නැහැ ඔබ තමුන්නාසෙලා සාකච්ඡා කරාද කියලා. අපි අය මුණ ගැහෙනකොට සුළු පන්නවල දීවර කර්මාන්තේ නිරණයගේ ගැටලුවක් තියෙනවා. ඒවා අපි ඔබ සාකච්ඡා කරනවාද කියලා. මොකද අපි දකින දේ ඒ ජනතාව අපිට මුණ ගැහුනම අපිට දැනගන්න තියෙන දේ ආණ්ඩුවක් විදියට ඔබ ඒ අයට ඇහුම්කන් දීමක් කරන්නේ නැහැ. ඔබ ඒ අයක එයාට ඒ අය වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. එයාගේ ප්‍රශ්න තේරුම් ගන්න ඔබට උවමනාවකුත් නැහැ. ඒවට විසඳුම් දෙන්න කොහෙත්ම උවමනාවක් නැහැ. හැබැයි අයවැයෙන් වෙන් වෙන සල්ලි
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. භූමිසුදී ගරු සභාපතිතුමනි අයවැයෙන් වෙන් වෙන සල්ලි ආයෝජනය වෙන්නේ නැහැ. දැන් පහුගිය කාලේ මැමතුමා කිව්වා අර VMS සිස්ටම් එකෙන් රුපියල් 500ක් ඉදිරි මැමතිවරයා පගාව ගන්නවා කිව්වා. ඒ 5500 දින කාලේ. දැන් 6000 කළා. දැන් ඒ මැමතිවරයා 500ක් පගාව ගත්තා නම් 5500 කාලේක 6000ක් වුණාම දැන් 1000ක් ගන්න ඕනේ කවුරු හරි. 1000ක් ගන්න ඕනේ දැන් කවුරු හරි. තෙල් වලින් 150ක් ගන්නවායි කිව්වා. හැබැයි ඒ තෙල් වල 150 අඩු කරලා දීවරට දෙනවද ඔබ තමුන්නාසෙලා? අඩු ගණන් ඔබ කතා කරනවා දීවරයට මේ 150 අඩු කරලා දෙන්න කියලා. නෑ. අද තියෙන තෙල් වියදමත් එක්ක දීවර ක්ෂේත්‍රයේ තියෙන වියදමත් එක්ක දීවරයට ප්‍රායෝගිකව යම් ලාභයක් උත්පාදනය කරන්න පුළුවන් තරකට මේ කර්මාන්තේ පරිවර්තනය වෙලා නෑ. ඒකට අවශ්‍ය තාක්ෂණයේ බද්ධ කිරීම, ඒකට අවශ්‍ය වැඩපිළිවෙළක් මේ තුල ක්‍රියාත්මක වෙලා නෑ. ඒ හින්දා අද ඔබ මේ පාර්ලිමේන්තුව ඇතුලේ අර අපි හැමදාම කියනවානේ කතිකයෝ 159ක් ඉන්නවා. මේ වැඩකාරයෝ 159ක් ඉන්නව නැද්ද කියන ප්‍රශ්න කර සභාපතිතුමේ තියෙන්නේ. හැබැයි අද පැහැදිලිවම ඔබ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මේ රටට පහුගිය අයවැයෙන් ඔබේ ක්‍රියාකලාප ඔබ හැසිරෙච්ච විදියට. ඔබ ඔබට වෙන් වෙච්ච මුදල් ගමේ ගිහිල්ලා වියදම් කරපු ආකාරය බැලුවම. ඔබ ඔබට දීපු වගකීම් ගම තුල කොච්චර ඉටු කරාද නැද්ද කියලා බැලුවම. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අධ්‍යයනය කළ බැලුවම පැහැදිලිව පේනවා ඔබ තමුන්නාසෙලා පහුගිය වසරේ අයවැය ලේකණෙන් ප්‍රායෝගිකව මේ රටේ ජනතාවට ක්‍රියාත්මක කරන්න තියෙන කාරණා ක්‍රියාත්මක කරපු නැති බවත් ඒ හින්දා අපි කොච්චර බලාපොරොත්තු ඔබ බලාපොරොත්තු දෙන්න උත්සාහ කරත් මේ ජනාධිපතිතුමාගේ පැය හතරමාරය අයවැයත් ওই විදිහටම තමයි නතර වෙන්නේ.